ගෞරවනීය ස්වාමීන් වහන්ස, පූජනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අදත් ධර්මදේශනා වාරයක් සඳහායි සෝදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යම්පි භික්කවේ භික්ඛු යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිං කරණීයානි තත්ත දක්ඛෝ හෝති අනලසෝ තත්රූපායාය වීමන්සාය සමන්නාගතෝ අලංකාතුං අලං සංවිධාතුං අයම්පි ධම්මෝ නාතකරනෝති. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන් දන්නවා මේ භාවනා වැඩසටහනේ අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ නාතකරණ සූත්‍රය. අංගුත්තර නිකායේ දසක නිපාතේ එන නාතකරණ සූත්‍රය බුදුරජාණන් වහන්සේට අපි වෙනුවෙන්ම, එකාතකින් මේ පසු කාලයේ එන අපි වෙනුවෙන්ම අපේ ආරක්ෂාව වෙනුවෙන් සලසා දිය යුතු එක්තරා අන්දමක පිරිතක් වගේ දෙයක් තමයි මේ නාතකරණ සූත්‍රයේ එන්නේ. ඇත්තටම අපි පිරිතකින් සලසා ගන්නේ සාමාන්‍යයෙන් බාහිර පැත්තෙන් එන ආරක්ෂාවක් වුණත්, මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ අපි තුලම යම් යම් ධර්මතාවයන් දියුණු කර ගැනීම හරහා, ප්‍රගුණ කර ගැනීම හරහා, ඒ තුලින් අපිටම ලැබෙන මේ ආරක්ෂාව සම්බන්ධයෙන්යි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සාමාන්‍යයෙන් මෙබඳු ආරක්ෂාවකින් තොරව, සරණකින් තොරව, පිහිටකින් තොරව ජීවත් වෙන එක හරිම දුකක්. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් තමන් තුල ආරක්ෂාවක්, පිහිටක්, සරණක් හදාගන්න කියන එක භාගතුන් වහන්සේ මතක් කරනවා. එතකොට අපි සාකච්ඡා කළා පළවෙනි ආරක්ෂාව තමයි සීලෙන් ලැබෙන ආරක්ෂාව. අපි සිල්වත් වුණාම ඒ හරහා අපිට ලොකු ආරක්ෂාවක්, සතුටක් භුක්ති විඳින්න හම්බ වෙනවා. ඒ වගේමයි අපි ධර්මය හොඳින් දැන කියාගත්තාම, හිතේ දරාගත්තාම ඒ හරහාත් ලොකු ආරක්ෂාවක් අපිට ලැබෙනවා. ඊළඟට අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබෙනවා නම්, ඒ කල්යාණ මිත්‍රයින් නිසා අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේමයි අපි ඊයේ සාකච්ඡා කරා මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණට මදි, අපිත් ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරද්දී හැසිරෙන්න ඕන ආකාරය බුදුරජාන් වහන්සේ මතක් කරනවා. හරියටම කල්යාණ මිත්‍ර ඇසුර දේශනා කළා, ඊට පසුවම අපිට මතක් කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය කොතරම් තිබුණත්, අපි නිහතමානී නැත්තම්, අපි මුර්ධු නැත්තම්, අපි එතුමන්ලාගේ අවවාද පිළිගන්නේ නැත්තම් අපිට ලැබෙන්න තියෙන ලාභය ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලා හරහා අපිට වෙන්න තිබිච්ච යහපත වෙන්නේ නැහැ. මොකද අපේ තුල යම් යම් දුර්ගුණයන් තියෙන නිසා. ඒ නිසා ඊ අපි සාකච්ඡා කළා අපිත් සුවච විය යුතුයි, කීකරු විය යුතුයි, අවවාදයන්ට නැමෙන සුළු ස්වභාවයක් අපි තුල තිබිය යුතුයි. ඇතැම් වෙලාවට අපි හිතනවා මේ ළමා කාලයේදී තමයි මේ දරුවෝ කීකරු වෙන්න ඕනි, සුවච වෙන්න ඕනි, අවවාදයට නැමෙන්න ඕනි කියලා. නමුත් අපි ඊයේ සාකච්ඡා කළ පරිදි අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ මේ වැඩිහිටි අපිටයි කියන්නේ. එතකොට අපිත් මේ ධර්මයේ ඉදිරියේ, කල්යාණ මිත්‍රයින් වහන්සේලා ඉදිරියේ නැමෙන සුළු ගතියක්, අවවාදයන් බොහොම ගෞරවයෙන් පිළිපදින, සවන් දෙන ගතියක් ඇති කරගන්න සිද්ධ වෙනවා. මොකද මේ යන ගමන ආධ්‍යාත්මික ගමනක්, ඇතුළට නැඹුරු වෙච්ච ගමනක්. අපි තුල යම් යම් අහංකාරකම්, මානක්කාරකම් තියාගත්තොත් එහෙම මේ ගමන හුඟක් දුබල වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ කලින් මේ ගමන ගියා. ගමන ගිහිල්ලා අන්න මේ දමණය කළ හැකි පුජ්‍යලයින්ව දමණය කරමින් උන්වහන්සේ තමන් ගිය ගමන පැහැදිලි කරනවා. ඉතින් උන්වහන්සේව විශ්වාස කළ ශ්‍රද්ධාවෙන් සැරියුත් මොගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ කරගත්තේ මහා සංඝරත්නය මේ ගමන ගියා. ගමන ගිහිල්ලා උන්වහන්සේලාත් සසරින් එතෙර වුණා. එතකොට මේ කවුරුත් කලින් ගිය ගමනක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට පින් සිද්ධ වෙන්නයි මේ ගමන් මාර්ගය අපිට අද ලැබිලා තියෙන්නේ. ඉතින් අපි කලින් නොගිය ගමනක් නිසා අපිත් අහලා දැනගෙන බොහොම සීරුවෙන් නිහතමානීව යා යුතු ගමනක් වෙනවා. එතකොට අද මම මාතෘකා වශයෙන් තබා ගත්තේ මේ නාථකරණ ධර්මවල පස්වෙනි කාරණය. ඒ පස්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ යම්පි භික්ඛවේ භික්ඛු යානිතානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානිකින් කරණීයානි තත්ථ දක්ඛෝ හෝති අනලසෝ තත්රූපායාය වීමංසාය සමන්නාගතෝ අලංකාතුං අලං සංවිධාතුං අයම්පි ධම්මෝ නාථකරණෝ. මෙතන දැන් අපි සාමාන්‍යයෙන් ගත කරන හුදකලා ජීවිතයට එහා ගෙහිලා කොහොමද දැන් මේ පිරිසක් එක්ක හැසිරෙන්නේ? පිරිසක් එක්ක හැසිරෙනකොට කොයි ආකාරයෙන්ද අපි කටයුතු කළ යුත්තේ කියන එකට මදක් අවධානය යොමු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ භික්ෂුන් වහන්සේලා පැත්තෙන් සැලකුවොත් මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉන්නවා. දැන් අපිත් එක්කම පැවිදි වෙලා තවත් කෙලෙස් තුනී කරගන්න, කෙලෙස් දුරු කරගන්න, නිවන් සෝය සාක්ෂාත් කරගන්න වෙරදරන අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාගේ යම් කටයුත්තක් පැන නගිනවා. අපි හිතමු සිවුරක් හදන්න සකස් වෙනවා, පාත්‍රයක් සකස් කරන්න සූදානම් වෙනවා. ඉතින් මේ වගේ යම් යම් කටයුතු මේ සබ්‍රහ්මචාරී ජීවිත තුළ, එහෙම නැත්නම් මේ මහාන දිවිය තුළ පැන නගිනවා. අන්න ඒ එබඳු අවස්ථාවක අපිත් ඒකට උදව් කරනවා. අපිත් ඒකට දක්ෂ වෙනවා. ඒ යම් යම් කටයුතු වල අපි යම් නිපුණතාවයක් දරනවා. මේ කටයුතු මග හරින්නේ නැහැ. මොකද මේ එකට යන ගමනක්, සමූහයක් වශයෙන් යන ගමනක් මෙතන තියෙනවා. දැන් අපි යම් කාරණයක් කටයුත්තක් පැන නැග්ගහම අපි ඒක කර ඇරියොත්, මග හැරියොත් අන්න අර සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක අර යන සාමූහික ගමන අඩපණ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ උච්චාවචානි කිංකරණීයානි තත්ත දක්ඛෝ හෝති. අන්න ඉබඳු මේ විවිධාකාර සාසනික කටයුතු වලදී තමනුත් දක්ෂයෙක් වෙනවා. හැකියාවන් සහිතව ජීවත් වෙනවා. අනලසෝ ඉබඳු කටයුතු වලදී කිසිසේත්ම කම්මැලි වෙන්නේ නැහැ. තත්රූපායාය වීමංසාය සමන්නාගතෝ. තවදුරටත් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ඒ තැනට සුදුසු නුවණ පාවිච්චි කරමින් ඒ කටයුතු වල බොහොම විමසුම් නුවණින් යුක්තව කටයුතු කරනවා. අලංකාතුං අලං සංවිධාතුං මෙන්න මේ විදිහට කරන්න ඕනේ, මෙන්න මේ විදිහට සංවිධානය කරන්න ඕනේ කියලා තමනුත් ඒ වැඩේ හොඳින් යෙදෙනවා. ඉතින් අපිට මේ පැවිදි ජීවිතේ විතරක් නෙමෙයි මේ පිටුන්ට තේරෙනවා පැවිදි ජීවිතේට එහා ගිය දහසකුත් එකක් කටයුතු ගිහි ජීවිතවල තියෙනවා. එතකොට අපිට මේ භවනා කරනවා කියලා පැත්තකටම වෙලා මේ අනිත් සියලු වැඩ වලින් මිදිලා බොහොම කම්මැලි ජීවිතයක් ගත කිරීමක් නෙමෙයි මෙතන ඇත්තම සඳහන් වෙන්නේ. ඊට වඩා බොහොම ක්‍රියාශීලී ජීවිතයක්, ක්‍රියාකාරී ජීවිතයක් බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ. එතකොට අපිට තේරෙනවා මේ අපි භවනා ජීවිතයක් වශයෙන් මුලදී ආරම්භ කරනවා. ඒ කියන්නේ බොහොම හුදකලාව අනිත් අයගෙන් අයින් වෙලා රහසිගත තැනකට ගිහිල්ලා ජනශූන්‍ය ප්‍රදේශයකට ඇවිල්ලා අපි මේ කටයුතු ආරම්භ කරනවා. ආරම්භ කළා අපි යම්කිසි හැකියාවක් ලබා ගත්තට පස්සේ අපි එක අතකින් මේ අනිත් අයත් එක්ක ගැවසීම හරහාමයි අපි තුල තියෙන తත්වය මොන වගේද කියලා වැටහෙන්නේ. එතකොට තමයි මොකද අපි සමාජයේ විවිධාකාර තරාතිරම්වල පිරිස එක්ක හැසිරෙනකොට ඒ හරහා විවිධාකාර අන්දමින් අපේ සිත් සතන්වල කෙලෙස් පැන නගිනවා. අන්න අපිට තේරෙනවා අපි මොන මට්ටම්වලද ඉන්නේ කියලා. එහෙම නැත්තම් අපි බොහොම ඉහළ මට්ටමකින් හිතන් ඉඳලා අන්තිමට හුදකලාවම නම් ජීවත් උනේ ඇතැම් වෙලාවට අපි අර හිතින් මවාගත්ත తත්වය සත්‍ය తත්වයක් නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් පිරිසක් එක්ක ඉන්නවා කියන එක පහසු කාර්යයක් නෙමෙයි. මොකද ඒ අයගේ ඒ අන්දමේ පුද්ගලික මනාපකම්, අමනාපකම් තියෙනවා. ඉතින් අපිට ඕමනා දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. අපි යම් යම් දේ කියනකොට අනිත් අය ඊට පටහැනි වෙනවා. අපේ ruci arucikam තියෙනවා. ඒ ruci arucikam ඇතම් කෙනෙක් එක්ක සසඳෙන්නේ නැහැ. එබඳු අවස්ථාවල ඔන්න යම් යම් ඝර්ෂණ පටන් ගන්නවා. හැලහැප්පීම් පටන් ගන්නවා. අපි කොහොමද මේ බඳු තත්වයන්ට මුහුණ දෙන්නේ? සැබෑ විපස්සනාවක් දිනු වෙලාලා තියෙනවා නම් අපේ සිත් තුළ අන්න අපි මේ කටයුතු කොහොමද සාර්ථකව මගහැරගෙන නැවතත් අපේ භවනා ජීවිතයට යොමු වෙන්නේ කියන කාරණය පෞද්ගලිකව, එහෙම නැත්නම් තම තමා වශයෙන් ප්‍රායෝගිකව අත්දකින්න සිද්ධ වෙනවා. එකාතකින් මුල් යෝගවලදී අපිට සෑහෙන්න අනවශ්‍ය විදිහට පිරිස් ඇසුරකට යොමු වෙන්නේ නැතුව මේ ගුණධර්මයන් දියුණු කර ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. මොකද හුඟක් වෙලාවට සාමාන්‍ය මිනිස්සු ඉතින් අපි භවනා කරනවා කියලා දැනගත්තොත් ඊට අකුල් හෙලන්නත් ඉඩ තියෙනවා. මොකද ඒ අය යන මාර්ගයේ නෙමෙයි සමහරලාට අපි යන්නේ. ඒ අය යම් යම් සිල්පද කඩ කරමින් බොහොම දුස්සිල් ජීවිතයක් ගත කරනවා නම් අපි පොඩ්ඩක් හික්මෙන්න හදනකොට යම් යම් කෙනෙහිලිකම් එන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ඕක වැඩියම ඔය ගැන හිතැවුලක් ඇති කරගන්න නැතුව අපි පුළුවන් නම් මේ මුල් යුගවලදී මදක් වෙන් වෙලා කටයුතු කරන්න ඒකේ වරදක් නැහැ. නමුත් අපිට යම් හැකියාවක් ලැබුණා නම් හිතේ යම් එකඟතාවක් එහෙම නැත්නම් විශ්වාසයක් පැන නැගුණා නම් ඒ විශ්වාසයත් එක්ක කටයුතු කරනකොට අන්න අපිට තේරෙනවා මේ අනිත් අයගේ කටයුතු වලදී කොහොමද එක්තරා අන්දමක මැදිහත් සිතකින් කටයුතු කරන්න කියලා. එතකොට අපි මේ දියුණු කරගත්ත ගුණධර්මයන්හි පෝෂණය වීමක් ඒවා හොඳට මුවහත් වීමක් මේ ඇසුර හරහා සිද්ධ වෙනවා. දැන් මෙබඳු කටයුතු වලදී බුදුරජාණන් වහන්සේ කියනවා ඒ නිසා අනලසෝ කිසිම පැකිලීමකින් තොරව කම්මැලිකමකින් තොරව මේ කටයුතු කරනවා. දැන් අපි හිතමු මුල් යුග අපි හිතමු සාමාන්‍යයෙන් භවනා ජීවිතයක් ගත කරන කෙනෙක් නම් භවනානුයෝගී ජීවිතයකට පෙළඹෙන කෙනෙක් නම් එයා කල්පනා කරනවා Tamanට හෙට දිහාට ලොකු වැඩ කටයුත්තක් ඉදලා තියෙනවා නම් අද එයා භවනා කරනවා මොකද හෙට භවනාවක් කරන්න වෙන්නේ නැති නිසා. අද කම්මැලි වුණොත් අන්න හෙටත් භවනාවක් කරගන්න හම්බෙන්නේ නැහැ. අදත් භවනාවක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හෙට යම් ලොකු කාර්යයක් ඉදලා තියෙනවා නම් ඒ තැනැත්තා අලස නොවි අද භවනාවක් කරනවා. ඊළඟට මේ අපි තුමු හෙට දැන් කාරණාව ඉෂ්ට කරගත්තා. ඒ අවශ්‍ය කටයුත්තේ යෙදුණා. ඉතින් එදා සෑහෙන්න ඒ කටයුත්ත සඳහා කාලය වැය වුණා. භවනාවක් කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ කාර්යය අවසන් වුණාට පස්සේ එයා කල්පනා කරනවා මේ ඊයේ තිබිච්ච වැඩේ හින්දා මගේ මුළු දවසම වැය වුණා. මට ඌමනා විදිහට මගේ කාල සටහන ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒ නිසා අදවත් මම ඊයේකටත් හරියන්න යම් පමණකින් හෝ භවනාව ඉෂ්ට කරගන්න ඕනේ කියලා අද ටිකක් උනන්දුවෙන් ඊට වඩා ඊයේ පාඩුව මගහරව ගන්න අන්න එයා අදත් භවනා කරනවා. ඊළඟට අපි හිතමු යම්සි ගමනක් යන්න තියෙනවා. දුර ගමනක් යන්න තියෙනවා. දුර ගමන් යන්න ගියාම ඉතින් මුළු දවසම ඒකට ගත වෙනවා. ඉතින් මේ ගමන නිසා අපිට අපේ කාලසටහන ඉෂ්ට කරගන්නවත් භාවනාවක යෙදෙන්නවත් තියෙන හැකියාව සමහරට මගහැරෙනවා. ඉතින් හෙට ගමනක් යන්න තියෙනවා නම් ඒ ගමන නිසා වෙන හානිය අඩු කරගන්න පාඩු පියවා ගන්න අද හැකි පමණින් භාවනාවේ යෙදෙනවා. වැඩිපුර භාවනාවේ යෙදෙනවා. ඊළඟට ගමන ගිහිල්ලා අවසන් වුණාම කල්පනා කරනවා දැන් මේ ගමන පිටත් වීම නිසා ලොකු ගමනක් ගිය නිසා දැන් සෑහෙන්න කාලය ගත වුණා. ඒ වගේමයි ඒ ගමන නිසා අපේ කටයුත් මේ කරගෙන ගිය භවනාවට බාධා වුණා. ඒක නිසා දැන් මේ ගමන ගිහිල්ලා ආවට පස්සේ ඒ ගමන නිසා වෙච්ච පාඩුව හානිය දුරු කරගන්න අන්න අද ටිකක් වැඩිපුර භවනා කරනවා. ඊළඟට අපි හිතමු හොඳින් අද දානේ වැළඳුවා. ඒ නිසා ටිකක් කුස වැඩිපුර පිරුණා. එතකොට කල්පනා කරනවා දැන් සමහර දවසවලට ඒ තරම් හොඳට දානේ ලැබුණේ නැහැ. ඔන්න අද නම් මට හොඳට සවිශක්තිමත් විදිහට දානේ ලැබිලා තියෙනවා. වුමනා කරන පෝෂ්‍ය පදාර්ථයන් ලැබිලා තියෙනවා කියලා හිතාගෙන අද ටිකක් වැඩිපුර භවනාවේ යෙදෙනවා. මොකද කයේ ශක්තිමත් බවක් තේරෙනවා. හොඳට දානේ ලැබිලා. ඉතින් මේ පිංගුතුන්ටත් ඉතින් ඇතැම් වෙලාවට ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ටිකක් වැඩිපුර දානේ ලැබුණොත් එහෙම නැත්නම් gedara යම් යම් විවිධාකාර දේවල් නිසා කුසපුරා ආහාර ලැබුණොත් හැබැයි ඒ හරහා අපි කම්මැලි වෙන්නත් ඉඩ තියෙනවා. ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විරියාරම්භ වස්තු වගේම කුසීතාරම්භ එහෙම නැත්නම් කුසීත වස්තුත් තියෙනවා. ඒ කියන්නේ මම මේ විස්තර කරේ මේ කරුණු හරහා අපි කොහොමද භවනාවක් දියුණු කරගන්නේ කියන පැත්ත. නමුත් බුදුරජාණන් වහන්සේ මෙම කරුණු හරහාම භාවනාවට අකුල් හෙලා ගන්නා පැත්තත් කුසීත වෙන පැත්තත් කම්මැලි වෙන පැත්තත් දේශනා කරලා තියෙනවා. ඉතින් අපි කුසපුරා ආහාර වැළඳපු අවස්ථාවකදී අනුභව කරපු අවස්ථාවකදී එතෙන්දී අපි කල්පනා කරනවා නම් අද මට හොඳට සවිශක්තිය තියෙනවා. ඒ නිසා අද වැඩිපුර සක්මන් භාවනාවේ දෙන්න පුළුවන් කියලා හිතලා වැඩිපුර භාවනාවේ දෙනවා නම් අන්න අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා වෙනවා. අලස වුණේ නැහැ. අපි හිතුවොත් අද බඩපිරුණ වැඩි, ඒ නිසා මදක් විවේක අරගෙනම මේ වැඩේ කරනවා කියලා ඉතින් පැය ගණනක් අපි සැතපෙනවා නම් අන්න එතකොට අපිට අර කරන්න තිබිච්ච වැඩේ මගහැරිලා යනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇතැම් වෙලාවට ආබාධයක් වළඳෙනවා. කය ලෙඩ වෙනවා. ඉතින් කය ලෙඩ වුණාම උවමනා විදිහට සාමාන්‍ය පරිදි මේ භාවනාව කරගෙන යන්න බෑ. එතකොට අපි හිතමු ආබාධයෙන් මිදුණට පස්සේ තමන් නිරෝගී වුණාට පස්සේ කල්පනා කරනවා දැන් මේ ආබාධය වැළඳිලා දවස් කීපයක් ගත වුණා. ඒ දවස් කීපය තුල මම කරගෙන ගිය භාවනාවට බාධා වුණා. ඒ නිසා ඒකේ පාඩුව පියව ගන්නත් එක්ක මම අද හොඳින් භාවනා කරනවා කියලා අන්න උනන්දුවක් ඇති කරගෙන මේ ආබාධයම තමන්ගේ උනන්දුවට වීරය වඩා ගන්න හේතුවක් කරගෙන භාවනාවේ යෙදෙනවා. ඉතින් මේ භාවනාවට අදාළවම මම මේ ප්‍රකාශ කළේ අද අපි සාමාන්‍යයෙන් මේ දේශනා වාරය භාවනානුයෝගීන් පිරිසක් අරබෙහා දේශනා කරන නිසයි. ඉතින් භාවනාවට අදාළ නොවුනත් අපිට තේරෙනවා අනිකුත් කටයුතු වලදීත් අපි අලස වුණොත්, කම්මැලි වුණොත් ඒ කටයුතු සාර්ථකව ඉෂ්ට කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ගිහි ජීවිතේ වුණත් සාමාන්‍ය ලෞකික කටයුත්තක් වුණත් සාර්ථකව කරගන්න නම් සෑහෙන වෙර වීරියක් දරමින් අපි කටයුතු කරන්න වෙනවා. ඉගෙන ගියා ගන්න කටයුත්තක් වුණත්, රැකියා ව්‍යාපාරවල කටයුත්තක් වුණත් පහසුවෙන් නිකන් ඉඳලා ලැබෙන්නේ නැහැ. සෑහෙන්න දහඩිය මහන්සියෙන් මනස වෙහෙසලා කළ යුතු කාර්යයන් රැසක් තියෙනවා. ඉතින් ඒ වගේමයි භවනා ජීවිතේදීත් අපි බොහොම නිෂ්කලංකව හිටි පමණින් මේ සියල්ල සිද්ධ වෙන්නේ නැහැ. අපි බොහොම දක්ෂ වෙලා, මේකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දක්ඛෝ හෝති, මේ කටයුතු සඳහා දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අපි භවනා ජීවිතේදීත් ඉතින් අපි කොහොමද මේ අපේ ඉරියව්ව සකස් කරගන්නේ, කොහොමද එන විවිධාකාර වේදනාවන් මැඩපවත්ව ගන්නෙ, කොහොමද අවධානය හුස්ම රැල්ලටම යොමු කරන්නේ, ඊළඟට කොහොමද හිත හැකිලෙනකොට ඒකෙන් මුදව ගන්නෙ, හිත පසුබානකොට කොහොමද නැගිටුවා ගන්නෙ, ඊළඟට අරමුණ ගෙවිලා යනකොට කොහොමද මේ නිින්ද යනොදී මනස පවත්ව ගන්නෙ, ඊළඟට අරමුණකින් තොරවත් කොහොමද සතිය පවත්වන්නේ. මේ වගේ විවිධාකාර තැන්වලදී අපිට සෑහෙන දක්ෂව ක්‍රියාකාරීව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අත්දැකීම් හරහා ටික ටික අපි ඉගෙන ගන්නකොට අර මේ ඉගෙනගත්ත ක්‍රම සහ විදි භාවිතා කරමින් අපිටම මේ ගමන සෑහෙන්න සකස් කරමින් දක්ෂ වෙමින් යා යුතු වෙනවා. මොකද මේ මාර්ගය අපි වෙනුවෙන් වෙනත් කෙනෙකුට යන්න බෑ. දැන් අපිට අපේ ගෙවල් දොරවල් වල යම්සි කටයුත්තක් තියෙනවා නම්, අපිට මුදල් හදල් තියෙනවා නම්, ඒ කටයුතු වල අපිම නිරත නොවි අපිට පුළුවන් යම්සි සේවකයෙක් යොදලා ඒ වැඩේ කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ වත්ත මිදුල හොඳටම කැලෑ වැවිලා තියෙනවා නම්, ඉතින් අපිට උදුළු ගන්න වෙලාවක් නැත්තම් අපිට පුළුවන් යම්සි මුදලක් වියදම් කරලා ඒ මිදුල පිරිසුදු කරගන්න පුළුවන්. නමුත් පින්වත් මේ හිත පිරිසුදු කරන කාරණාව අපිට බෑ වෙන කෙනෙක් ලව්ව කරගන්න. ඒ කාරණාව අපි අපිම කර යුතුයි. ඒකයි මේ ධහමේ තියෙන සුවිශේෂත්වය. මේක වෙන කෙනෙක් අපි වෙනුවෙන් දිනු කරන්න බෑ. ඒ නිසා අපිටම මේ කාරණය ඉෂ්ට කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හිත පිරිසුදු කරගෙන ඒ කරපු මාර්ගය අපිට අනුකම්පාවෙන් දේශනා කළා තියෙනවා. ඉතින් අපිටත් උමනාවක් තියෙනවා නම් බොහොම ධෛර්යයෙන් ඒ මාර්ගයේ ගමන් කරන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විවිධාකාර කටයුතු වලදී තත්රූපායය වීමංසාය සමන්නාගතු, මේ විවිධ කටයුතු වලදී අපි නිකං අර කරන්නන් වාලේ කරන්නේ නැතුව උපායශීලී වෙනවා. කොහොමද මේක නිවැරදිව කරන්න කියලා විමසුම් නුවණින් විමසනවා. යම්කිසි අවවාදයක් වේවා, යම්සි උපදේශක් වේවා ලැබුණාම අපි ඒවා ටිකක් පරීක්ෂාකාරීව විවිධ අන්දමින් විමසලා බලලා අපිට හොඳටම ගැළපෙන ක්‍රමයට අපි යම් යම් සකස් කිරීම කරගත්තට වරදක් නැහැ. මොකද මේක විමසුම් නුවණින් යා යුතු ගමනක් තියෙන්නේ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අන්ධ භක්තියෙන් කිසිම දෙයක් පිළිගන්න කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ නැහැ. ධර්මකාරණයක් වුණත් උපදේශක් වුණත් අන්ධ භක්තියකින් පිළිගැනීමක් බුදුරජාන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මේ සියලුම ගමන බොහොම විමසුම් නුවණින් අනලසව යා යුතු වෙනවා. ඊළඟට අලංකාතුන් අලං සංවිධාතුන්. ඉතින් ඒ කටයුතු කරද්දී දැන් මේ භාවනා වැඩසටහනක් වුණත් සංවිධානය කරද්දී ඉතින් විවිධාන්දමින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. භාවනා වැඩසටහන විතරක් නෙමෙයි ඉතින් වෙන කටයුතු වුණත් අපි විවිධ අන්දමින් බොහොම මනාව සංවිධානය කරගෙන මෙන්න මේ අන්දමින් ඉෂ්ට කර යුතුයි කියලා අපි ඒ කටයුතු වල නිරත වෙනවා නම් අන්න ඒ කටයුතු සාර්ථකව කරගන්න අපිට හැකියාව ලැබෙනවා. මේ විදිහට අපිට මේ භාවනා ජීවිතය සම්බන්ධයෙන්ුත් සාමාන්‍ය ජීවිතය සම්බන්ධයෙන්ුත් ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දෙන අවවාදය යම්සි කාර්යයක් සඳහා යම්සි ශිල්පයක් සඳහා දක්ෂ වීම අනිත් කෙනෙක්ගේ වැඩ කටයුත්තකදී මගහරින්න නැතුව ඉදිරිපත් වෙලා අපිට හැකි යමක් තියෙනවා නම් ඉෂ්ට කළා දෙන එක. ඒ කටයුත්තේදී මනාව සංවිධානය කරන හැකියාව අනලස් වීම මෙන්න මේ කාරණා අපිට තුළ තියෙනවා නම් දක්ෂ වීම කියන මේ කාරණාව තියෙනවා නම් අන්න ඒක අපිට ලොකු පිහිටක් සරණක් ආරක්ෂාවක් සපයලා දෙනවා. මොකද අපි යමකට දක්ෂයි. එතකොට අනිත් අයටත් අපි ගැන යම් විශ්වාසයක් ඇති වෙනවා. මේ තැනැත්තා අපිටත් මෙන්න මේ අන්දමින් පිහිට වෙලා තියෙනවා කියලා. මගේ මෙන්න මේ කාර්යයන් වලදී මේ තැනැත්තා නොමසුරුව මට උදව් කළා කියලා අන්න අනිත් අයගෙත් අපි ගැන ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. එතකොට අපිට උවමනාවක් ඇති වුණාමත් ඒ අය කරාරින්නේ නැතුව අපේ උවමනාවත් ඉෂ්ට කරන්න ඉදිරිපත් වෙනවා. මේ විදිහට අපි මේ ඔවුනෝන්ට උදව් කරගෙන ඔවුනෝන්ගේ දක්ෂතාවයන් ඔවුනෝන්ගේ හැකියාවන් ඔවුනෝන්ගේ යහපත පිණිස යොදා ගන්නවා නම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන මේ පිහිට ආරක්ෂාව සලස ගන්න පුළුවන් වෙනවා. ඊළඟට පින්වත්නි මම අදහස් කරනවා ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාතෘකාවත් අද සාකච්ඡාවට ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නන ඊළඟ මාතෘකාව තමයි ඊළඟ පිහිට ආරක්ෂාව සලසා දෙන කාරණාව තමයි යම්පි භික්ඛවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජා අයම්පි ධම්මෝ නාත කරනෝ. දැන් අපි විවිධාකාර දේවල් වලට සවන් දෙනවා. සාමාන්‍යයෙන් ඉතින් අපේ හිත යන්නෙම විවිධාකාර ගීතයන්ට, සංගීතයන්ට, වාද වෘද්‍යයන්ට, මේ වගේ අපි කැමති විවිධාකාර දේවල් තියෙනවා සවන් දෙන්න. ඉගෙන ගන්නත් විවිධාකාර විශේෂේස්ත්‍රයන් තියෙනවා. නමුත් යම්සි කෙනෙක් ඉන්නවා මේ දේවල් හැදෑරුවත් යම්සි ධර්මකාරණයක් ගැන කියවෙනකොට, දහමක් කතා කරනකොට, සැබෑ බුද්ධ වචනයක් දේශනා කරනකොට අන්න බොහෝම උවමනාවෙන් සවන් දෙනවා. ධර්ම ගරුත්වයෙන් යුක්තව ධර්ම ඒ ගැන ප්‍රියතාවයකින් යුක්තව උවමනාවෙන් ඒ ධර්මයට සවන් දෙනවා. ඒ වගේම ධර්මයේ කෙරෙහි ලොකු කැමැත්තක් තියෙනවා. ධම්මකාමෝ හෝති. දැන් සාමාන්‍යයෙන් අපිට විවිධාකාර දේවල් පිළිබඳව කැමැත්තවල් තියෙනවා. ඇත්තරම බොහොම හිතාගන්න අමාරුයි මේ ධර්මයේ කෙරෙහි කැමැත්තක් මොන විදිහටද ඇති වෙන්නේ කියලා මේ එකපාරටම. මොකද සාමාන්‍යයෙන් අපේ හිත හැදිලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ඇස කන් ආස ආදී මේ ඉඳුරන් පිනවන දේවල් ගැන ලොකු කැමැත්තකින්. අපිට ඒවට ඉතින් අලුතෙන් පොහොර දමන්න උවමනා නැහැ. විශේෂයෙන්ම හිත අතහැරියොත් යන්නේ එක්කෝ කාමයකට, එක්කෝ ද්වේෂයකට, එක්කෝ මෝහයකට. ඉතින් ඔය වගේ අකුසල් ඔස්සේම තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ සංසාරයක් මුළුල්ලේ අපි ඇවිදැවිද යන්නේත්, ඉපදීපදි මෙරිමෙරි යන්නේත් මේ අපේ හිතේ තියෙන ඒ පරණ පුරුදු ටික නිසා. ඉතින් අපි ලස්සන රූපයක් දැක්කාම ඒක ඒ රූපය ඔස්සේ හිත යනවා කියන එක, ඒ රූපයට හිත ඇලෙනවා කියන එක සාමාන්‍ය සිද්ධියක්. මොකද අපි පුරුදු කරලා තියෙන්නේ මේ දෙයමයි. ඉතාලම මිහිරි හඬක් ඇහෙනකොට ඒ හඬ ඔස්සේ හිත යනවා කියන එක, ඒ හඬට හිත ඇලෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. මොකද ඒ විදිහටමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒ වගේමයි ඉතාලම මිහිරි සුවඳක් ආග්‍රහණය කරන්න හම්බුනහම ඒ ඔස්සේ හිත යනවා කියන එකත් ඒ වගේම අපිට පුරුද්දට යන දෙයක්. ඉතින් දිවට රසයක් දැනෙනකොටත්, මිහිරි රසයක් දැනෙනකොටත් ඒකට අපි ලොල් වෙනවා කියන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ වගේමයි කයට යම් සොඳුරු පහසක් ලැබෙනකොට ඊට හුඟක් කැමැත්තක් ඇති කරගන්න හැටි, ඒ ඔස්සේ විවිධාකාර අන්දමින් කතන්දර ගොතන හැටි, මේ සියල්ල අපිට හුරු පුරුදු දේවල්. මොකද කාලයක් තිස්සේ, සංසාරයක් තිස්සේ අපි පුරුදු කරලා තියෙන්නේ මේවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක්තරා අන්දමකින් මෙබඳු දේවල් වලට පටහැනි. ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් එහෙමනම් ඉතින් මේ සියල්ල අතහැරලා ඔක්කොමල මහාන වෙන්න ඕනේද කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. ගිහිව ඉඳගෙන වුණත් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට එක්තරා අන්දමක ප්‍රමෝදයක් පහළ කර ගන්නවා. Tamanට එක පාර්ටම ගිහිල්ලා මහාන වෙන්න හැකියාවක් නැති වුණත් මහාන වීම කෙසේ වෙතත් මේ අහන ධර්මය ගැන ලොකු ප්‍රිය බවක් ඒ ධර්මය නිසා හිතේ හටගත්ත ප්‍රමෝදයක් සතුටක් භුක්ති විඳින්න ඇතම් කෙනෙකුට හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා පරාභව සූත්‍රයේදී ධම්මකාමෝ භවං හෝති ධම්ම දෙසී පරාභවෝ කියලා. යම්සේ කෙනෙක් තුළ ධර්මයට ද්වේෂ කරන බවක් තියෙනවා නම් ධර්මය බැහැර කරන බවක් ධර්මයට අගෞරව කරන බවක් එම නැත්තම් ධර්මයේ තියෙන අඩුපාඩු පෙන්නමින් ශාස්ත්‍රූන් වහන්සේට අගෞරව කරන බවක් මේ වගේ ධර්මයට ද්වේෂ කරන බවක් යම්සේ කෙනෙක් තුළ තියෙනවා නම් අන්න ඒක පරාභවයට එම නැත්තම් පිරිහීමට හේතුවක් බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම යම්සේ කෙනෙක් තුළ ධර්මයට කැමැත්තක් තියෙනවා නම් ධර්මයේ කෙනෙහි ඇලෙනවා නම් ධර්ම රසයක් භුක්ති විඳ ගන්න කෙනෙකුට පුළුවන් නම් අන්නබුදුරජාණන් වහන්සේ කියනවා ඒ තැනැත්තා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන කෙනෙක් ඒ හරහා සතුටක් භුක්ති විඳින කෙනෙක් සංසාර ගමනෙන් අත මිදලා නිවන් මාර්ගයට පිවිසුන කෙනෙක්. ඒ නිසා පින්වත්නි අපි මේ ධර්මයට සවන් දෙනකොට අපේ හිතේ සතුටක් ඇති වෙනවා නම් පහන් සංවේගයක් ඇති වෙනවා නම් ප්‍රමෝදයක් ඇති වෙනවා නම් ඒක බොහොම වටිනා කාරණයක්. මොකද මේක සාමාන්‍යයෙන් ඇතම් කෙනෙකුට සිද්ධ නොවන දෙයක්. නමුත් අපිට මේ දේ සිද්ධ වෙනවා නම් යම්සි බුද්ධ වචනයකට සවන් දෙනකොට එහෙම නැත්නම් පොතක පතක තියෙන සූත්‍රයකට අපේ හිත යොදනකොට අපිට බොහොම සංවේදීව මේ කාරණාවන් හොඳට හිතේ මැවෙනවා නම් එදා භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම කාරණා මෙන්න මේ අන්දමින් දේශනා කරන්න ඇති කියලා අපේ හිතට ලොකු සතුටක් ප්‍රමෝදයක් පහළ වෙනවා නම් එතනම මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ ධම්මකාමෝ ධර්මයට කැමැති බව ධර්මයේ කෙලෙයි ඇලුණු බව ලොකු පිහිටක් අපිට ලබලා දෙනවා. මොකද පින්වත්නි මේ අපි ධර්මය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ නික්ලේශී හිතකින් දේශනා කරපු වචන. එදා බුදුරජාන් වහන්සේ ඒ අසතු බෝලුක මුල බුද්ධත්වයට පත් වූ තැන් පටන් ඊළඟට පරිනිර්වාණ මොහොත දක්වා යම්සි බුද්ධ වචනයක් දේශනා කළා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ බුද්ධ වචනය එසේමයි. කිසිසේත්ම ඒක එක ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් වෙනස් වෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ සනාථ කරනවා, ස්ථිර කරනවා. ඉතින් මේ වසර 45ක කාලය ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට අහන්න ලැබෙනවා නම් අන්න ඒ තුල අපිට පුළුවන් නම් ලොකු සතුටක් භුක්ති විඳ ගන්න, නිර්ආමස ප්‍රීතියක් භුක්ති විඳ ගන්න. අන්න ඒ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන මේ ඊළඟ 6 වෙනි නාථකරණ ධර්මයේ. ඇතැම් තැනක සඳහන් වෙනවා ධම්මෝසද සමං නත්ති ඒතං පිවත භික්ඛවෝ කියලා. මේ ධර්මය හා සමාන ඖෂධයක් නැත, ඒ නිසා මේ ධර්ම ඖෂධය පානය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ සංසාර දුකට සංසාර රෝගයට තියෙන ඖෂධය තමයි මේ ධර්මය. අපිට යම් විවිධාකාර රෝගවලදී විවිධාකාර බෙහෙත් ලැබෙනවා. නමුත් මේ සංසාර රෝගයට එබඳු බෙහෙත් වලින් කිසිම පිහිටක් නැහැ. අපිට යාන්තම් මේ එදිනදා ජීවිතයේ වැළඳෙන යම් යම් රෝගවලින් මේ ජීවිතයේ ගොඩනගා ගන්න පුළුවන් වුණත් නැවතත් නිරෝගී බව ඇති කර ගන්න පුළුවන් වුණත් ඒ කිසිම බෙහෙතකින් මේ සංසාර රෝගයට බෙහෙතක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේමයි අපි ඉගෙන කියා ගන්න විවිධාකාර අනිකුත් විෂයන්ගෙන් අපිට මෙලෝ වශයෙන් යම් රැකියාවක නිරත වෙන්න කීයක් හරි හොයා ගන්න පිහිට ලැබුණත් ඒ කිසිම විෂයකින් අපිට මේ සංසාර රෝගයෙන් සංසාර දුකින් අත මිදෙන්න මාර්ගයක් පෙන්වන්නේ නැහැ. එතකොට පින්වත්නි මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා යම්සියේ නික්ලේශී ධර්මයක් දේශනා කරනවා නම් අන්න ඒ ධර්මයේ විතරක් මේ සසර දුකින් මිදෙන්න සසර බියෙන් මිදෙන්න හේතු වෙනවා. එතකොට ඉබඳු වූ දහමක් ශ්‍රවණය කරපු සත්පුරුෂයෝ ඒ ධර්මයේ රසය භුක්ති විඳිමින් බොහොම සතුටක් භුක්ති විඳිමින් අන්න ඒ ධර්මයේ තුල ලොකු ගැඹීරත්වයක් අත්දකින්න. ධම්මපදයේ ගාථාවක සඳහන් වෙනවා යථාපි රහදෝ ගම්භීරෝ විප්පසන්න අනාවිලෝ එවං ධම්මානි සුත්වාන විප්පසීදන්ති පණ්ඩිතා. මේ සත්පුරුෂ නොනැති පුජ්‍යලයෝ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ගම්භීර වූ ධර්මය අහලා බොහොම ප්‍රසන්න වෙනවා. හරියට කිසිම බොහොම මේ පිරිසුදු ගැඹුරු විලක් වගේ බොහොම ප්‍රසන්න ගම්භීර තත්වයකටපත් වෙනවා. සාමාන්‍යයෙන් අපි දැක්කහම බොහොම ප්‍රසන්න නිශ්චල පතුල පෙනෙන බොහොම ගම්භීර මේ විලක් දැක්කනම් ගැඹුරු විලක් දැක්කනම් මඩවලින් තොරව තැම්පත් වෙලා තියෙන බොහොම පිරිසුදු ජලාශයක් දැක්කනම් මේ බුදුරජාන් වහන්සේ දෙන උපමාවේදී මේ පඬිතයෝ එහෙම නැත්නම් සත්පුරුෂයෝ ප්‍රඥාවන්තයෝ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා අන්න ඒ වගේ බොහොම ගම්භීර මට්ටමකට එහෙම නැත්නම් බොහොම පිරිසුදු මට්ටමකට තමන්ගේ සිත සතන්පත් කරගන්නවා. එතකොට මේ ධම්මපදයේ එන පඬිත වර්ගයේ මේ ගාථාවෙනුත් අපිට පැහැදිලි වෙනවා මේ ධර්මය එක්තරා අන්දමකින් මේ සත්පුරුෂයන්ට ලොකු සතුටක් ප්‍රීතියක් ඇති කර ගැනීමට හේතු වෙන දෙයක්. මේ ලෝකේ විවිධාකාර දේවල් අහන්න ලැබුණත් මේ ධර්මය හා ධර්මයෙන් ලැබෙන සතුට ඒ අපි සාමාන්‍යයෙන් ලබන අහලා ලබන සාමාන්‍යයෙන් වෙනත් දේවල් වලින් අහලා ලබන සතුට හා සසඳන්න බෑ. මේ ධර්මයේ තියෙන ඒ සුන්දරත්වය ඒ ගැඹීරත්වය තවදුරටත් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේත් පහාරාද කියන අසුරේන්ද්‍රයත් එක්ක ඇතිවෙච්ච සාකච්ඡාවකින්. මේ පෙතුන් අහලා ඇති මේ විවිධාකාර සත්ව කොටස් ඉන්නවා. අසුර කියලා එක්තරා සත්ව කොටසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. බොහොම විශාල ශරීර තියෙන සත්වයෝ කියලා ඇතැම් තැනක සටහන් වෙනවා. තවත් තැනක මේ අසුරයින්ව හඳුන්වන්නේ මේ සුරයින් හා අසුරයින් අතර ඇතිවෙච්ච යම් යම් සංග්‍රාමයන් සම්බන්ධයෙන් ධර්මයේ සඳහන් වෙනවා. එතකොට විශේෂයෙන්ම මේ පහාරාද කියන අසුරේන්ද්‍රයා එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙනවා. ඉතින් හමුවට පැමිණුණාම සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තමයි මේ බොහොම සතුටු සාමීචි අන්දමින් කතා බහේ යෙදිලා මේ තැනත්තාගේ හිත සතුටු වෙන දෙයක් මේ තැනත්තාටම වැටහෙන දෙයකින් තමයි සාමාන්‍යයෙන් සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා මේ අසුරයෝ සාමාන්‍යයෙන් මහා සාගරයට ලොකු කැමැත්තක් දක්වනෝ. මොන මොන හේතු නිසාද මේ අසුරයෝ මේ තරම් මේ සාගරයට කැමති? එතකොට මේ අසුරේන්ද්‍රයාටත් ලොකු සතුටක්. මොකද මේ බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ මගේ ගැනමයි. මන් දන්න දෙයක්මයි මේ උන්වහන්සේ මගෙන් අහන්නේ කියලා ඉතින් බොහොම සතුටටපත් වෙලා කරුණු 8ක් ඉදිරිපත් කරනවා මේ පහාරාද සූත්‍රයේදී. අංගුත්තර නිකායේ අටක නිපාතයේ මේ පහාරාද සූත්‍රය අපිට හම් වෙනවා. මේ පහාරාද කියන අසුරේන්ද්‍රයා කියනවා මේ මහා සාගරය බොහොම ක්‍රමානුකූලවයි ගැඹුරටපත් වෙන්නේ. එක පාරටම ගැඹුරට යන්නේ නැහැ. බොහොම ක්‍රමානුකූලව වෙරළේ ඉඳන් පටන් අරගෙන අඟලෙන් අඟල අඩියෙන් අඩිය තමයි මේක ගැඹුරු වෙන්නේ. ඉතින් මෙන්න මේ ලක්ෂණය දැකපු මේ අසුරේන්ද්‍රයෝ බොහෝ සෙයින් මේ මහා සාගරයට ඇලුම් කරනවා. මොකද මේ මහා සාගරයේ ගැඹුරු වෙන්නේ බොහොම ක්‍රමානුකූලව. ඊළඟට කියනවා මේ මහා සාගරය කොයි වෙලාවකවත් මේ වෙරළ ඉක්මවන්නේ නැහැ. රැලි ගහනවා නමුත් වෙරළ ඉක්මවන්නේ නැහැ. වෙරළ මට්ටමට ඇවිල්ලා නැතර වෙලා නැවතත් සමුද්‍රයටම යනවා. මේ වෙරළ නොඉක්මවන ස්වභාවය මේ මහා සාගරයේ තියෙන ආශ්චර්ය ලක්ෂණයක්. මෙන්න මේ ආශ්චර්ය ලක්ෂණය දකින අසුරයෝ මේ මහා සාගරයට බොහෝ සෙයින් ඇලුම් කරනවා. ඊළඟට මේ මහා සාගරයට ඇතැම් විට විවිධාකාර කුණු කොටස් මල කුණු ආදිය ගසාගෙන එනවා. සත්තු මැරිලා මත්ස්‍යාදීන් මැරිලා මේ මහා සාගරයේ කුණු වෙන්න ගන්නවා. නමුත් මේ මහා සාගරය මේ කිසිම අපද්‍රව්‍යයක් මේ කිසිම මලකුණක් මේ සාගරයේ තියාගන්නේ නැහැ. ඒවා ඔක්කොම රැලි ගහලා වෙරළටම තල්ලු කරලා දානවා. පුළුවන් තරම් පිරිසුදුව මේ සාගරයේ පවත්වන්න සාගරයේ විසින්ම ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ආශ්චර්ය කාරණාව දැකලත් අසුරයෝ මේ සාගරයට ඇලුම් කරනවා. ඒ වගේමයි මේ සාගරයට විවිධාකාර ගංගාවන් ගලාගෙන එනවා. ඉතින් ඉන්දියාවේ තියෙන ගංගා රාශියක් ගැන සඳහන් වෙනවා. කෙසේ නමුත් ඉතින් අපිට තේරෙනවා මේ මහා සාගරයට විවිධාකාර තැන්වලින් මේ ගංගාවන් ගලාගෙන එනවා. නමුත් මහා සාගරයට වැටුණාට පස්සේ මේ තිබිච්ච ඒ ගංගාවන්ගේ නම් අතහැරිලා සමුද්‍ර ජලයම සාගර ජලය බවටම මේ සියල්ලපත් වෙනවා. ගංගා යමුනා අචිරවතී ආදී විවිධ ගංගා වලින් මේ ගලාගෙන ආවත් ලංකාවේ හැටින් නම් ඉතින් මහවැලි කැලණි කළුවලවේ මේ මොණයෙන් ගලාගෙන ආවත් අන්තිමට නිකන් සාගර ජලය බවටම පත් වෙනවා. මුහුදු වතුර බවටම පත් වෙනවා. මේකත් මේ මහා සාගරයේ තියෙන ආශ්චර්ය ලක්ෂණයක්. මේ කාරණයක් දකින අසුරයෝ මේ සාගරයේ ඇලෙනවා. සාගරයට කැමැත්තක් දක්වනවා. ඊළඟට පෙන්නනවා මේ මහා සාගරයේ කොයිතැනින් රස බැලුවත් මේ සාගර ජලයේ කොතනින් රස බැලුවත් මේකේ තියෙන එකම ලුණු රසයක්. කිසිම වෙනස් රසයක් නැහැ. හැම තැනම තියෙන එකම ලුණු රස. මේ කාරණාව තේරුම් ගත්ත අසුරයෝ මේ මහා සාගරයේ ඇලෙනවා. ඒ වගේමයි මේ මහා සාගරයේ විවිධාකාර රත්නයන් තියෙනවා. බොහොම වටිනා කියන දේවල් තියෙනවා. මුතු මැණික් ක්‍රන් රිදී මේකේ ආකර වශයෙන් තැන්පත් වෙලා තියෙනවා. මේ නිසා මේ බොහොම රත්නයන් බහුල මේ මහා සාගරයට මේ අසුරය ඇලෙනවා. ඊළඟට කියනවා මේ මහා සාගරයේ විවිධාකාර අති විශාල මත්ස්‍යෝ ඉන්නවා. මේ විශාල මත්ස්‍යයින්ට නිවහන වුණ නිසාත් මේ මහා සාගරයට අසුරයෝ කැමැත්තක් දක්වනවා. මේ විදිහට මේ අසුරයෝ මහා සාගරයට ඇලුම් කරන්න හේතු අටක් මේ පහාරාද අසුරේන්ද්‍රය ඉදිරිපත් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊට සමගාමීව හරිම ලස්සනට මේ ධර්මයේ තියෙන ලක්ෂණ අටක් මතු කළා දෙනවා. මෙන්න මේ ලක්ෂණ අට නිසා, මෙන්න මේ ලක්ෂණ, මේ ආශ්චර්ය ලක්ෂණ අටෙන් යුක්ත නිසා සැබෑ සත්පුරුෂයෝ, සැබෑ පඬිතයෝ මේ ධර්ම විනය කෙරෙහි ඇලෙන බව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ ධර්ම විනයේ තියෙන ලක්ෂණ අට මේ මහා සාගරයේ විස්තර කරපු ලක්ෂණත් එක්ක බොහොම ලස්සනට සැසඳෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම විනයත් බොහොම ක්‍රමානුකූලව තමයි ගැඹුරට යන්නේ. එක පාරට රහත් වෙන්නේ නැහැ. බොහොම ක්‍රමානුකූලව යම්ස කෙනෙක් ධර්ම මාර්ගයට පිවිසෙනවා, සීලයක් රකින්න පටන් ගන්නවා, ඒ හරහා හික්මෙනවා, සමාධියක් දියුණු කරනවා, ප්‍රඥාව දියුණු කරනවා. මේ විදිහට ඊටාම සියුම් මට්ටමින්, ඊටාම ක්‍රමානුකූල මට්ටමින් තමයි මේ චිත්ත භාවනාවක් කරහා මේ ධර්මයේ සාක්ෂාත් වෙන්නේ. ධර්මයේ සාමාන්‍යයෙන් සඳහන් වෙනවා අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා වශයෙන්. මුනින් ශික්ෂාවකෙන් ඊළඟට යම්සි ක්‍රමවේදයන් හරහා ක්‍රියාත්මක වීමක් වශයෙන්, ඊළඟට ප්‍රතිවේද කිරීමක් වශයෙන් බොහොම ක්‍රමානුකූලව මේ ධර්මය සකස් වෙලා තිනවා. ධර්මය ගැඹුරට යනවා. මේ විදිහට බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා මේ ධර්ම විනයත් බොහොම ක්‍රමානුකූලවයි ගැඹුරට යන්නේ. විශේෂයෙන්ම සඳහන් කරනවා එක්වර රහත් වීමක් මේ ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා මේ ධර්ම මාර්ගයේ අපි භාවනා ජීවිතයක් ගත කරද්දී එක පාරට ලොකු දේවල් බලාපොරොත්තු වෙන නරකයි. අපි බොහොම ආධුනික මනසකින් මේ ජීවිතේ පටන් ගන්නවා නම්, මේ වැඩේ ආරම්භ කරනවා නම් සතුටින් මේ ගමන යන්න පුළුවන්. මොකද අපි ලොකු දේවල් බලාපොරොත්තු වුණොත් ඒ හරහාම ලොකු ආතතියක් ගොඩනැගෙනවා. අපි සාමාන්‍යයෙන් මේ වාණිජ ලෝකයේදී අපි යම් කටයුත්තක් කරන්න යම් ප්‍රතිලාභයක් ලබාගෙන වර්තමාන වචන වලින් කියනවනම්, ඉතින් අපි මේ භාවනා ජීවිතයත් පටන් ගන්නේ ওই වගේ ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්නම්, ඒ තුළ ඒ තරම් රසයක් ලැබෙන්නේ නැහැ. මොකද අපි ඉල්ලුම සැපයුම නීතියට තමයි වැඩ කරලා තියෙන්නේ. නමුත් පින්වත්නි, අපිට පුළුවන් නම් එහෙම වාණිජ පැත්තකින් හිතන්නේ නැතුව ඊටාම බොහොම නිහතමානීව අවංකව මම මේ මගේ හිත පිරිසුදු කරගන්නයි මේ ගමන යන්නේ, හිත පිරිසුදු වෙන තාක් මම මේක කරනවා කියලා බොහොම ක්‍රමානුකූලව අඩියෙන් අඩිය මේ ගමන යනවා නම්, හුස්ම රැල්ලෙන් හුස්ම රැල්ලට අපි සතිමත් වෙනවා නම්, අන්න ඒ හරහා තියෙන්නේ එක්තරා අන්දමකින් අසහනෙන් තොර බොහොම තෘප්තිමත් ස්වභාවයක්. ලද දෙයින් සතුට වෙන ස්වභාවයක්. එතකොට අපි දන්නේම නැතුව උමනා කරන තැනට අපි වරගෙන යනවා. අපිට තියෙන්නේ ඒ දවසට අදාළ වැඩ කොටස කරන්න විතරයි. දවසේ අපිට යම් කාල වේලාවක් අපි යොදාගෙන තිනවා නම් භවනාවක නිරත වෙන්න අපි ඒ කාල වේලාව මේ භවනාව කරනවා. ලොකු බලාපොරොත්තු නැහැ. හෙට දවසෙත් ඒ විදිහටම කරනවා. අනිද්දාටත් ඒ විදිහටම කරනවා. ප්‍රමාණිකූලව මේ හිත දියුණු වෙනවා නම් අන්න ඒ චිත්ත නියාම වශයෙන් ඒ අදාළ තැනට නොදැනුවත්වම අරගෙන යනවා. මහා සාගරයේ අපි ක්‍රමානුකූලව ගැඹුරට යද්දී ඉතින් අපිට කරන්න විශේෂ දෙයක් නැහැ. අපිට තියෙන්නේ ක්‍රමානුකූලව එහාට යන්න. අන්න ඒ වගේමයි මේ ධර්ම විනයේ. අපි ක්‍රමානුකූලව මේ ගමන යනවා නම් නොදැනුවත්වම අපේ හිත දියුණු වෙලා චිත්ත නියාම වශයෙන් මේ අවශ්‍ය කාරණාව ඉෂ්ට වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් මහා සාගරය අර වෙරළ ඉක්මවන්නේ නැතුව වගේ මේ මම පනවපු යම් ශික්ෂාපද තියෙනවා නම් ජීවිත හේතුවක් නිසාවත් මගේ ශ්‍රාවකයෝ ඒ ශික්ෂාපද කඩ කරන්නේ නැහැ කියලා මේ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් වශයෙන් දේශනා කරන කතාවක්. එතකොට අපි උන්වහන්සේ අනුගමනය කරන ශ්‍රාවකයන් නම් ඉතින් එක්තරා අන්දමකින් අපි උන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් මේ ශික්ෂාපද රකින්න පෙළඹෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම මේ ශික්ෂාපද මුලින්දී අපිට යම් පමණක කරදරයක් වගේ අවහිරයක් වගේ වැටහෙන්න පුළුවන්. නමුත් ක්‍රමානුකූලව අපි හික්මෙන්න අන්න මේ ශික්ෂාපදවල තියෙන වටිනකම ශික්ෂාපද හරහා අපිට ලැබෙන ආරක්ෂාව තේරෙන්න පටන් ගන්නවා. ඒකයි අපි මේ නාථකරණ සූත්‍රය ගැන සාකච්ඡා කරද්දී මුල් කාරණාව වශයෙන්ුත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ සිල්වත් වීම. සිල්වත් වෙන්න ක්‍රම එහෙම නැත්නම් සිල්වත් වෙන ආකාරය ප්‍රාතිමෝක්ෂ ශීලයේ වශයෙන් පංච ශීලයේ වශයෙන් මේ ආදී විවිධාකාර ශීලයක් වශයෙන් ධම තුල පෙන්වලා දෙනවා. එතකොට අපි මේ සිල්පද වශයෙන් ආරක්ෂා කරමින් ආරක්ෂා වෙන්නේ අපිමයි. අපෙන් වෙන්න තිබිච්ච බොහොම බරපතල අකුසල් තමයි අපි මේ නොකර මග හරින්නේ. ශික්ෂාපද වලට පින් සිද්ධ වෙන්න අපි මේ අපායෙන් තමයි බේරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිසා මතක් කරනවා මගේ ශ්‍රාවකයෝ ජීවිත හේතුවක් නිසාවත් මේ මම පනවපු ශික්ෂාපද ටික කඩ කරන්නේ නැහැ කියලා. හරියට අර මහා සාගරය වෙරළ ඉක්මවන්නේ නැතුව වගේ මේ තමන් වහන්සේගේ ආඥාව තමන් වහන්සේගේ මේ ශික්ෂාපද ශ්‍රාවකයන් වහන්සේලා කඩ කරන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට අර මහා සාගරයේ කොයිතරම් කුණප කොටස් මතු වුණත් මලකුණු ආදී පැමුණුණත් ඒවා ඉක්මනටම වෙරළට ගහලා තම මේ මහා සාගරයේ පිරිසුදුව තියෙනවා වගේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාසනයේ දුස්සීලයෝ ඉක්මනින්ම බැහැර වෙනවා කියලා. ඇතැම් අවස්ථාවල විවිධ අන්දමින් සීලයකින් තොරව යම් යම් සීල් කඩවීම හරහා බොහොම දුසිල් මට්ටමකට කෙනෙක්පත් වුණා නම් සංඝයා ඉදිරිපත් වෙලාම ඒ දුස්සීලයෙන් බැහැර කරන බවයි බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ. ඊළඟට මහා සාගරයට විවිධ තැන්වලින් විවිධ පැතිවලින් ගංගාවන් පැමිණෙනවා. ඒ ගංගාවන් පැමිණිලා එකම රසයක් එකම ලුණු රසයක් ගන්න එකම නමක් එකම මහා සාගර ජලය කියන නම ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මගේ බුද්ධ ශාසනයට විවිධ කුල ගෝත්‍ර වලින් ඇවිල්ලා පැවිදි වෙනවා. වර්තමානයේ නම් ඉතින් විවිධ රටවල් වලින් ඇවිල්ලා පැවිදි වෙනවා. මේ විවිධ කුල ගෝත්‍ර වලින් විවිධ රටවල් වලින් ඇවිල්ලා පැවිදි වුණත් අන්තිමට මේ ශාක්‍ය පුත්‍රයෝ ශාක්‍ය දිහිතාවන් වශයෙන් මේ සියලු දෙනාම එකම මහා සංගරෝණක් බවට පත් වෙනවා. බුදුයන් වහන්සේගේ පුත්‍රයෝ බුදුරයන් වහන්සේගේ දුහිතෘන් බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි බුදුරයන් වහන්සේ පෙන්වන ඊළඟ කාරණය අර මහා සාගරයත් එක්ක පෙන්වන ඊළඟ කාරණය මහා සාගරයේ කොහෙන් වතුර ගත්තත් ඒක ලුණු රසයි වගේ මේ මුළු ධර්ම විනයම කොහෙන් ගත්තත් විමුක්ති රසයෙන් යුක්ත බව බුදුරයන් වහන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ මෙතන තියෙන ධර්මය අර කාමයන් වඩවන ධර්මයක් නෙමෙයි. සසර වඩන ධර්මයක් නෙමෙයි. ඒ වෙනුවට සසරෙන් මිදෙන මාර්ගයක්, කාමයන්ගෙන් මිදෙන මාර්ගයක්, දුක දුරු කරගන්න මාර්ගයක්, හිත නිදහස් කරගන්න මාර්ගයක් තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට මේ නිවැරදි ධර්මයක් අපිට අහන්න ලැබෙනවා නම් එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ විමුක්ති රසය අපිට විඳ ගන්න හම්බ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ධර්මයේ තියෙනවා විවිධාකාර රත්නයන්. අර මහා සාගරේ රන් රිදී මුතු මැණික් ආදී විවිධාකාර රත්නයන් තියන්න වගේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තියෙනවා විවිධාකාර රත්නයන්. බොහොම ගැඹීර රත්නයන් මේ ධර්මයේ තියෙනවා. සතර සතිපට්ඨාන ධර්මයන්, සතර ඉද්ධීපාද ධර්මයන්, සප්ත බොජ්ජංග ධර්මයන්, පංච ඉන්ද්‍රිය ධර්මයන්, පංච බල ධර්මයන්, ආර්ය අෂ්ටාංග මාර්ගය, පටිච්චසමුප්පාද ධර්මයන් මේ ආදී වශයෙන් බොහොම ගැඹුරු ඒ වගේම බොහොම වටිනා රත්නයන් මේ ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මතු කළා පෙන්වන්නේ අර මහා සාගරයේ විවිධාකාර ප්‍රබල අතිවිශාල මත්සෙයින්ට වාසස්ථානය වුණා වගේ මේ ධර්ම විනය තුලත් බොහොම ප්‍රබල සත්වයින්ට වාසස්ථානයක් ලැබෙනවා. ඒක තමයි මේ ධර්ම විනයේ ජීවත් වෙනවා සෝවාන් පලස්තයින්, සෝවාන් මාර්ගස්තයින්, සකදාගාමි මාර්ගස්තයින්, සකදාගාමි පලස්තයින් මේ ආදී වශයෙන් මේ මාර්ගඵලලාභී උතුමන් ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා මේ ශාසනය තුල ඉන්නවා. මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අර හරි ලස්සනට මහා සාගරයත් මේ ධර්ම විනයත් සසඳලා බොහොම ලස්සන විවරණයක් මේ පහරාද අසුරේන්ද්‍රයාට කරනවා. එතකොට මේ කාරණා අපිට අහනකොට මතක් වෙනවා ඇත්තටම මේ ධර්ම විනය බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම ඉදිරිපත් කරපු දෙයක්. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දේ කුමක්ද? එහෙම නැත්නම් වැරදි ධර්මයක් මොකද්ද කියලා ඇතැම් වෙලාවට අපිට ගැටලු ඇති වෙනවා. මොකද ධර්මයේ නමින් විවිධාකාර දේ මතුවෙන්න ඉඩ තියෙනවා. මොකද අද විවිධාකාර තැන්වලින් විවිධ අන්දමින් විවිධාකාර ධර්මයන් අහන්න ලැබෙනවා. ඉතින් ඇතැම් අවස්ථාවල ධර්මයේම සඳහන් වෙනවා භාගතුන් වහන්සේගේ ධර්මයමයි මේක කියලා විසඳගන්නේ කොහොමද කියන කාරණාවත්. ඒ කියන්නේ යම්සි ධර්ම කොටාසයක් ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් දේශනා කළා තියෙනවද කියලා අපිට යම් තැනකදී සැකයක් ඇති වුණා නම් අන්න ඒක විසඳගන්න ආකාරයත් ඇතැම් තැනක ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේෙන් දෙන මිනුම් දඬු තමයි මේ අහපු ධර්මය නිවන් මාර්ගට යොමු කළා තියෙනවා නම් ඒක තියෙන්නේ විමුක්ති රසයක් නම් නිරෝධ රසයක් නම් එම නැත්තං සසරින් මිදෙන රසයක් නම් මුදවන රසයක් නම් සසරින් මිදීම සම්බන්ධයෙන් කියවපු දේශනාවක් නම් එහෙම නැතුව සසරට ඇලෙන මේ කාම ලෝකයට ඇලෙන දෙයක් නැතුව මේ සසරින් මිදෙන මාර්ගයක් නම් ධර්මයක දේශනා කරන්නේ අන්න ඒක මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් වශයෙන් පිළිගන්න කියලා විශේෂයෙන් ඔය උපාලි මහරහතන් වහන්සේට බුදුරජාන් වහන්සේ අවවාද කරනවා. මොකද ධර්ම විනය සම්බන්ධයෙන් උපාලි මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේකින් විමසනවා. විමසුවම තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ කාරණා කීපයක් මතු කළා මෙන්න මේ මිනුම් දනුත් හරහා මේ ධර්ම විනය පරීක්ෂා කළ බලන්න. පරීක්ෂා කළ බැලුවාම තමන්ට තේරෙනවා නම් මේ දේශනා කරපු දෙෙහි තියෙන්නේ විමුක්ති රසයක්. අතහැරලා දාන රසයක්. මේ කාමයන්ට නතු නොවි, කාමයන්ට අහු නොවි මිදෙන රසයක්. සසරින් මිදෙන රසයක්. මෙබඳු රසයක් මේ ධර්මයේ තියෙනවා නම් අන්න ඒක ශාස්ත්‍රුන් වහන්සේගේ නියම ධර්මයේ කියලා තේරුම් ගන්න කියලා බුදුරජාන් වහන්සේ අවවාද කරනවා. එතකොට පින්වත්නි අපිටත් පුළුවන් නම් මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය මදකට සවන් දීලා ඒ ඔස්සේ අර අපි කලින් කතා කළා වගේ ඒ ඔස්සේ අපේ හිතත් මදක් යොමු කළා ඒ ධර්මයේ හොඳින් විමසලා බලන්න අපිට පුළුවන් නම් මේකේ තියෙන මේ විවිධාකාර රසයන් අපිට ලබා ගන්න තියෙන විවිධාකාර ආනිසංස මතු කර ගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ ධර්මය අපේ මේ භාගතුන් වහන්සේ කියනවා ධර්මයේ අහන්න ලැබෙනවා කියන එක බොහොම දුර්ලභ කාරණාවක් කියලා. වර්තමානයේ දිනම් ඉතින් අපිට විවිධ මට්ටම් වලින් විවිධ අන්දමින් විවිධ sannivedana ක්‍රම වලින් ධර්මය බහුලව අහන්න ලැබෙනවා. කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ධර්මය අහන්න ලැබෙනවා කියන එක බොහොම දුර්ලභ කාරණයක් කියලා. දුර්ලභ ධම්මස්සවනෝ ආදී වශයෙන් අර දුර්ලභ කාරණාවන් හයක් මතු කරපු අවස්ථාවක මේ ධර්ම ශ්‍රවණය කියන එක දුර්ලභ කාරණාවක් වශයෙන් භාගතුන් වහන්සේ මතු කළා දෙනවා. ඒ වගේමයි මේ ධර්මයට සවන් දෙනකොට අර වගේ ලොකු ප්‍රීතියක් හටගත්තනම් ලොකු ප්‍රමෝදයක් හටගත්තනම් ඒ හරහාම අපේ සිත් නිවිලා ඒ හරහාම හිත සමාධිමත් වෙලා ඒ හරහාම හිත විමුක්ත වෙලා නිවන් සුව සාක්ෂාත් වෙච්ච තැනුත් තියෙනවා. එතකොට පින්වත් මේ පින්වුතුන් අහලා තියෙනවා අනන්තවත් සූත දේශනාවලදී භාගතුන් වහන්සේ යම් ධර්මයක් විස්තර කරනවා. ඒ ධර්මයට සවන් දීගෙන හිටිය සිය ගණන් දහස් ගණන් දෙවි මිනිසුන් මේ ධර්මයේ ප්‍රතිවේධ කරනවා, ධර්මයේ සාක්ෂාත් කරනවා. ඒ වගේමයි මේ ධර්මයේ ප්‍රකාශ කරද්දිත් බොහොම අවබෝධයෙන් වැටහීමෙන් එකඟ කළ හිතකින් මේ ධර්මයේ දේශනා කළා නම් ඒ දේශකයන් වහන්සේලා පවා නිවන සාක්ෂාත් කරපු අවස්ථා තියෙනවා. ඒ නිසා මේ නිවන් දොරටු වලින්, ඒ කියන්නේ විමුක්තායතන කියලා සාමාන්‍යයෙන් ධාමයේ සඳහන් වෙනවා, මේ ධර්ම ශ්‍රවණයත් ධර්ම දේශනයත් විමුක්තායතන දෙකක් හැටියට ධාමයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අපි මේ ධර්ම ශ්‍රවණය බොහොම ගෞරවයෙන් වෙන වෙන තැන්වල හිත යොදන්නේ නැතුව බොහොම එකඟ සිතකින් මේ ධර්මයට සවන් දෙනවා නම් අපිට නොවැටහිච්ච කාරණා අන්න වැටහෙන්න පටන් ගන්නවා. අපිට තිබිච්ච යම් යම් සැකසංකා දුරු වෙන්න පටන් ගන්නවා. අර මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ ධර්මයේ රසය අපිටත් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පින්වතුන්ටත් අපි සියලු දෙනාටමත් මේ ධර්ම රසය මතු කරගෙන අර ධම්මපදයේ ගාථාවේ සඳහන් වෙන ආකාරයට අපිටත් පුළුවන් නම් මේ ධර්මයට සවන් දීලා අපේ සිත් සතන් ඒ ගැඹුරු ප්‍රසන්න විලක් වගේ පිරිසුදු කරගන්න අපිටත් පුළුවන් නම් අන්න අපිට මේ ධර්මයෙන් ලොකු ආනිසංසයක් ලොකු ලාභයක් ලැබෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාව අපි සියලු දෙනාට මේ ධර්මයේ ලොකු රසයක් විඳගන්න එක්තරා අන්දමක හෝ මඟ පෙන්වීමක් ඇති කරා නම් ඒකම අපිට ලොකු ආරක්ෂාවක් වෙනවා. එතකොට මේ ධම්ම කාමෝ හෝති, එහෙම නැත්නම් මේ ධර්මයේ කෙරෙහි තියෙන මේ ගෞරවය, ධර්මයට තියෙන කැමැත්ත අපිට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාවට මේ අතුලත් කරපු කාරණා දෙක, යම් යම් කාරණාවන්හිදී දක්ෂ වීමත්, ඒ වගේම මේ ධර්මයට තියෙන ඇල්මත්, ඒ කෙරෙහි තියෙන කැමැත්තත් අපි තුල දියුණු කරගෙන අපේ මේ ජීවිත ආරක්ෂාවක් සහිතව සරණක් සහිතව ගත කරන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා අපි සියලු දෙනාටම දැනුත් ඉදිරියේදීත් අවස්ථාව සැලසේවා කියලා මේ ධර්ම දේශනාව සමාප්ත කරමින් මම ප්‍රාර්ථනා කරනවා.